දැන් ඔය ඉතලා ඒ කිව්වේ මෙහෙමයි දැන් ඔය නිවන් අවබෝධ කර ගැනීම සඳහා කළ යුත්තක් තියෙනවා කුසල සීලය. එච්චරයි තියෙන්නේ. එකම දෙයයි. කුසල සීලය කියන එක විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ මේ පළමුව. කුසල සීලය අවිප්‍රතිසාරයක්. අවිප්‍රතිසාරයේ ප්‍රමෝදයක්, ප්‍රමෝදයේ ප්‍රීතියක්, ප්‍රීතියේ ප්‍රසබ්ධියක්, ප්‍රසබ්ධියේ සුඛයක්, සුඛයේ සමාධියක්, සමාධියේ යථාභූත ඥාන දර්ශනයක්. යථාභූත ඥාන දර්ශනයේ නිර්වේදයක්, නිර්වේදයේ විරාගයක්, විරාගයේ විමුක්තියක්, විමුක්තියේ විමුක්ති ඥාන දර්ශනයක් ලබා දෙයි. මෙසේ ධර්මයෝම ධර්මයෝ පුරවයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයෝ ධර්මයෝ පවත්තයි. ඒකේ සිංහල තේරුම න චේතනාකරණී සූත්‍රය. ඉතින් මෙතන මේ කුසල සීලය කියන්නේ මොකද්ද කියන එකයි විග්‍රහ කරගන්න ඕනේ. කුසලයේ කියන්නේ මොකද්ද කියන එක. කෝසානි විචය කේවලානි දිබ්බං මානුෂකංච බ්‍රහ්ම කෝසං සබ්බකෝස මූලබන්ධනා ප්‍රමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා. ඔකින් කියන්නේ දිව්‍ය කෝස, මනුෂ්‍ය කෝස, සකලවිධ කර්ම කෝස. ඒ කියන්නේ කොහේ හරි උපදින්නද? ඒවායි ඉපැත්මට හේතු වෙන්නා වූ අවිද්‍යා තෘෂ්ණාවන්ගේ ක්ෂය කිරීමක් ඇද කුසල්යයි කියනු ලැබේ. ඒ අවිද්‍යා තෘෂ්ණා දුරු කරන්නා වූ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒක කුසලේ. ඒ කුසල සීලිය විතරයි කරන්න තියෙන්නේ. එද පුදල සීලිය හිරක් කියලා කියන්නේ යම් කිසි විදිහකට මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් බැලීමමයි. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් ලෝකේ අසාරත්වය දැක්කට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලියක් එතන ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලිය කියලා කිව්වේ ඒකට කියන්නේ ඉන්ද්‍රිය භාවනාව. කුසල සීලිය තව විදිහකින් කියනවා. අපි අර ඉස්සෙල්ලත් විග්‍රහ කළ ඉන්ද්‍රිය භාවනාව ගැන. කියන්නේ ඇස තියෙනවා. ඇහැ රූප දකින්නවා. ඉතින් ඇහැයි රූපයක් දැක්කහම චක්කු විඥාන පහළ වෙනවා. ඉතින් චක්කු සම්පස්සයක් ඇති වෙනවා. චක්කු සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා. ඒක සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. ඉතින් සාමාන්‍ය ලෝකයා සිහි බුද්ධියේ තොරව ගන්න ගියාම සුඛ වේදනාවට ඇලෙනවා. දුක් වේදනාවට ගැටෙනවා. උපේක්ෂා වේදනාවට මධ්‍යස්ස වෙනවා. ඉතින් ඔය ආකාරයෙන් ඇලීමයි ගැටීමයි උපේක්ෂා වේදනාවේ මුලා වෙනවා. ඉතින් ඇලීමයි ගැටීමයි මුලාවයි කියන්නේ මේ තුනේ වැටලා ඉන්න ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ විලාසේ දකින්න ඕනේ ඒක සම්පූර්ණ විස්තරයක් හරියට. මේ ආස්වාදය කියන යමක් ඇත්නම් ඒ ආස්වාදය තමයි මේ චන්දරාගයට මුල් වෙන්නේ. ඒ චන්දරාගයට වැදුනා හිතා කියන්නේ අපි තෘෂ්ණාව, ઈච්ඡාව, චන්දරාගය, ආශාව ওই හැම අතරකින්ම කියන්නේ මොකද්ද? අපි අර මේ මේ තණ්හාවෙන් ඇලුම් කිරීම කියන එකයි. එහෙම කළොත් උපාදානයත්, උපාදානයේ භවයත්, භවයේ ජාතියත් එනවා කියලා නැවත තමයි ජාතිය එන හැටි දකින්න ඕනේ. ජාතියක් ආවා කියන්නේ ජරා මරණ ශෝක පරිදෙ දුක් දුමන ඔක්කොම කලා හැලුණා. හැම එකක්ම එකතු වුණා. ඒකෙන් මිදෙන්න බෑ. එතකොට ඒ නිසා මේක ආදීනව දකින්න ඕනේ. වෙනවීම ආනිසංස දකින්න ඕනේ. ඕක තමයි ක්‍රමී. මේ ඔය ක්‍රමීට කියලා ඉවරලා ඉතින් ඇහ සංවර කරගන්න ඕනේ. සංවර කරගන්නවා කියන්නේ ඉතින් සාග සහගතව යම අධ්‍යා බලනවා නම් මනසියෙන් ඉඳලා ඒකත් අරින්න ඕනේ. ඉතින් ඒක මනසිය තියෙන්න ඕනේ එතෙන්. යම බලනකොටම ඇයි මම බැලුවේ මොන හේතුවකින්ද? ඒ බලනකොට අපිට තේරෙන්න ඕනේ. මේ බැල්මම බැලුවේ රාගයක් ආස්වාදයක් ගන්න. නැත්නම් මේ තරහට පරිගන්න මොක හරි හේකට ඒ සඳහා මේ අරමුණක් අල්ලන්න බැලුවා. එරෙන් මේ නිත්‍යදේ මුලා සහගත දෙයක්. අපි බැලුව කාරණේ ඒ ඇහෙන් ගත හරියට ඔය විදිහට දකින්න ඕනේ. කණ්ඩ ශබ්දයක් ගත්තත් ඒ වගේ. අර සෝතංච පරිච්ඡ සද්දේච උපද්දේ සෝත විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා චක්‍රය හැදෙන හැටි දකින්න වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක දොමන පායස සම්භවಂತಿ අන හැදෙන හැටි ඉතින් ඔය හැම එකක්ම දකින්න ඕන චක්කුංච පරිච්ඡ රූපේච උපද්දේ චක්කු විඤ්ඤාණ ඒ හැදෙන ආකාරය තින්න සංගති පස්සෝ ඔය තුනේ එකතුව කියලා නේ කියන්නේ ඇසයි රූපය චක්කු විඤ්ඤාණය ඇසයි රූපය චක්කු විඤ්ඤාණය කියන්නේ මේ තින්නන් සංඝ කියන්නේ මේ ඇස පිළිබඳ සංඝයක් තියෙනවා සංඝ කියන්නේ කෙලෙස් වලට සංඝ කියන්නේ කෙලෙස් බිඳිනවාට සංඝ කියන්නේ කෙලෙස් වලට ඔතන තින්නන් සංඝ ඔතන තියෙන්නේ දැන් ඔය තුනේ එකතුව නෙමෙයි කියන්නේ සංඝ කියන වචනේ පෙන්නන්නේ මේ කෙලෙස් වලට දැන් ඔය කෙලෙස් තමයි පෙන්නා තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ චක් දැන් මේ ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කිව්වොත් තින්න සංගති පස්සෝ කියලා එතනක් තියෙනවා. ඒක චක්කු සම්පස්සේ. එතන ඉන්නේ. සංගයෙන් යන්නේ සම්පස්ස. සංඝ නැත්නම් ඉන්නේ ස්පස්ස නිකම් පස්ස සංස්පස්සෙ ඉන්නේ නැහැ. එතකොට මේ සංස්පස්ස ඇති වෙනවා නම් යම් දෙයකින් සංස්පර්ශයක් આવ සංස්පස්සජා වේදනාවක් ඇති වෙනවා. ඉතින් සංස්පස්ස කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකත් එක්ක එකතු වෙලා ඉන ලෝභ දේශ මොහ මේ එකතු වෙලා ආවෝ. ආගේ දේශ මොහ එකතු වුණොත් අන්න ඒක සංස්පස්සයක් වෙනවා. ඒ ඇති වෙනකොට මොකද අර ඒක තමයි කිව්වේ ඇහැ පිළිබඳ සංගයක් තියෙනවා. රූප පිළිබඳ සංගයක් තියෙනවා. චක්කු විඥානීය පිළිබඳ සංගයක් තියෙනවා. ඔන්නේ සංග තුන තෝරා ගන්න ඕනේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිතති. අන්න ඇහි සංගේ. ඇස ලෝකේ ප්‍රිය ස්වභාවින් යුක්තයි මధుර ස්වභාවින් යුක්තයි මේ තෘෂ්ණාව ඇහැමුල් කරගෙන පහළ වෙනවා. ඇහැවල් කරගෙන පවතිනවා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිතති. රූපේ ලෝකයේ පිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි ඒ තෘෂ්ණාවේ ඒ වල්ලාගෙන පහළ වෙනවා ඒ වල්ලාගෙන පවතිනවා. චක්කු විඤ්ඤාණං ලෝකයේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජිත නිවිසමානා නිවිතති. මේ චක්කු විඤ්ඤාණී ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි ඒ තෘෂ්ණාවේ ඒ වල්ලාගෙන පවතිනවා. එයල්ලාගෙන උපදිනවා එයල්ලාගෙන පවතිනවා. ඔන්න සංගතුන අපිට දැන් චක්කු විඤ්ඤාණ ඔය කියන්නේ පොදු වේ ගන්න. චක්කු විඤ්ඤාණ චිත්තක්ෂණේ නෙමෙයි ඔය කියන්නේ. ඒ කියන්නේ සම්පින්දන කරපු එකක් ඔය. ඇහැ කිව්වේ සම්පින්දන පොදියක්. රූප කිව්වේ සම්පින්දන පොදියක්. අයි චිත්තක්ෂණ අර ගන්න ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. ඒක වෙන එකක්. ඒක අභිධර්මයේ තියෙන එකක්. මේ තියෙන්නේ පොදු වේ අරගෙන සම්පින්දන කරලා ගත්තේ යම් යථාර්ථය දැන ගන්න. ඇහැ කියන්නේ අපිට මේ පේන සම්මතයෙන් ගන්න ඕනේ. රූපේ කිව්වේ සම්මතේ. එතන චක්කු විඥානේ කියන්නේ පෙනීමට. ඇහැයි රූපයයි පෙනීමයි. කලයි රූපයයි ඇහිීමයි. එතන උතන ගන්න සූක්ෂම කරලා ගන්න එක නෙවෙයි. චක්කු විඥානේ කියන්නේ ක්‍රම දෙකක් තියෙනවා. සෝත විඥාන ආදී කියන්නේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇහි පියන මාත්‍රේ. ඒක අභිධර්ම විග්‍රහයේ තියෙන එක. ඒ චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් අපි ගාන විඥාන ආදී වශයෙන් ගන්න මේ පොදු වේ සම්පින්දන කරලා. ඉතින් ඒකෙන් ආසා කරන්නේ බලන් දාසයි දම් කියන අපේ වචනේ කිව්වොත් අහන් දාසයි ආග්‍රහණය කරන් දාසයි රස විඳින් දාසයි ස්පර්ශ ලබන් දාසයි ඔන්න ඔය තමයි ඔය කිව්වේ. ඒ ආසයි කියන්නේ තෘෂ්ණාව. අන්න ඒවා තමයි ප්‍රිය ස්වභාව මගුල ස්වභාව. ඒක තමයි ආසයි කියන්නේ. ඒ නිසා ඒ තෘෂ්ණාව ඒවල් ලගින් උපදින්නේ. එහැල් ලගින් උපදිනවා. එතකොට රූප බලන් ආසාවල් ලගින් උපදිනවා. සද්ද අහන්දි ගන්ධ සුවඳ මේ ආග්‍රහණය කරන් ආසාව එතරම් ඒක ඇහැයි රූපයයි අනිසරි යක්කු විඤ්ඤාණය පෙනීමට කැමති බලවලා ඉන්න කැමති අහහා ඉන්න කැමති. ඒ කියන්නේ පොදු කතාවේ මෙතන ගන්නෙ අර අති සූක්ෂම කරන්නේ අභිධර්මයේ නෙමෙයි මේ කියන්නේ. මෙතන ගන්නෙ මේ කෙලෙස් හට ගන්න හැටි බලන්න. ඒ ටිකයි දැන් ගන්න ඕනේ. එතකොට ඒක තමයි තින්නා සංගති පස්සෝ කියලා. ඒ ස්පර්ශය තමයි සංස්පර්ශය. මේ තත්ත කතමා සලායතන පත්‍යා පස්සෝ ස්පර්ශතෝන චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං විචේ සලායතන පත්‍ය පස්සෝ. ඒ සලායතන පත්‍ය පස්ස කියන මාතෘකාව තෝරන්නේ සංස්පර්ශ කියලා. චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ඊයාකාරයෙන් මේ හයිටයි මේ චක් මේ සලායතන පත්‍ය පස්සෝ කියේ කියලා. ඉතින් ඒක මාතෘකාව තෝරගන්න විස්තර කරන එක ගන්න ඕනේ. එතන පස්සපත්‍ය වේදනාව. ඒක තෝරන්නේ තත්ත්වගතම පස්සපත්‍ය වේදනාව. එතන ස්පර්ශපත්‍ය වේදනාවිනවා කියව මොකද්ද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයං උච්චේති පස්සපත්‍ය වේදනා. මේ චක්කු සංස්පර්ශයෙන් හටගන්න ජනිත වෙන වේදනාව. සෝත සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව, ගාන සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව, ජීවහා සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව, කාය සංස්පර්ශයෙන් ජනිත වේදනාව, මනෝ සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. මෙන්න මේක තමයි පසපච්චා වේදනා කිව්වේ. මම මේ මාතෘකාවෙන් කතා කළේ. වේදනා කියන්නේ චෛතසිකයක් විතරයි. ඒතර සංපස්සජා වේදනාවටයි මේ කිව්වේ මෙතන. අයි කරන්නේ සංපස්ස වේදනා. වේදනාව අයි කරන්න බෑ. මේ මාතෘකා පාළිය වෙන එක. මේ ඒක මේ නිද්දේශ පටි නිද්දේශ තව අහගින් යනවා. ඒක අර ගන්න ඕනේ ගන්න. හරියට තෝරා ගන්න. ඉතින් මේ වගේ සංපස්සජා වේදනාව මේ නැති කරන්නේ. සංස්පර්ශයයි කරන්න නැතුව ඉන්න ඕනේ. ඒක අපි බලා සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉඳලා තේරුම් ගන්න ඕනේ මේ බලන්නේ රාග සහගතවද? ද්වේෂ සහගතවද? මෝහ සහගතවද? ඕක මනස සිහියෙන් තෝරා ගන්න ඕනේ. මේ අහන්නේ රාග සහගතවද දේශ සහගතවද මෝහ සහගතවද මේ ආග්‍රහණය කරන්නේ රාගයෙන්ද ද්වේෂයෙන්ද මෝහයෙන්ද එනිගේ දී ගත්තාම ඇති මේ රස ගන්නී රාග සහගතව දේශ සහගත මෝහ සහගතවද මේ ස්පර්ශ ලබන්නේ රාග දේශ මෝහ මේ තුනෙන්ද මේ හිතන්නේ රාග සහගතවද දේශ සහගත මෝහ සහගතවද මෙන්න මේ ටික හැම ඔය හය ගැන මනස දිහෙන් ඉඳ පුරුදු වෙන්න ඕනේ ඒ හය ඉඳලා එහෙම වෙනවනම් ඒක වහමයි කරන්න ඕනේ අයි කරන්නේ මොකද අර අපි අර චක්‍රය දකින්න ඕනේ එතකොට තින්න සංගති පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං කිව්වොත් ඕක යනවාමයි
සාමාන්‍ය මොහ සංගත කියන එක අඳුරගන්නේ කොහොමද
දැන් රාග මොහ දේශ මොහ කියන දෙකක් තියෙනවනේ රාග මොහ දේශ මොහ කියන දෙකේදී රාගේ දැඩිව අල්ලා ගන්නවා නම් මේ රාගය අතරින්ද බැරුව ඒක රාග මොහ එතකොට ද්වේෂය අතරින්ද බැරුව අල්ලා ගන්න මම අතරින්නේ නැව අරින්නේ නැව ඔක පැල් ගන්නවාමයි ආදිවාසී ඒක ද්වේෂ මොහ එතන යන්නේ එතන අනේ මට කවුරු කිව්වත් මේව අත්හරින්න බෑ. ඒ මොහ. එතන රාග දේශ දෙක සම්බන්ධ නැතුව. අනේ ඉතින් ඒ වුණාට කොහොමද ලෝකේ අත්හැරලා? ඒ මොහේ. ඒ තුන එන හැටි බලන්න ඕනේ. මොහේ ස්වභාවය හැම වෙලෙම යමක් මෙම් බලා ගන්නවා. ආසාවෙන් බදනවා නෙමෙයි. අත්හරින්න බැරුව යනවා. රාගේ අත්හරින්න බෑ. ද්වේෂේ අත්හරින්න බෑ. රාගය දේස නැතුවම ලෝකේ අතරින්ද බෑ ඒතුළු ටික. දේහ අතරින්ද බෑ. කන ජීවනාදී ශරීරයේ ජීවිතේ අතරින්ද බෑ. ඒ තමයි මෝහේ. ඉතින් ඒක අන්තිමට යන්නේ. අරියත් ඵලෙ කැපෙන්නේ ටික. ඉතල ඇලීමයි ගැටීමයි දෙකට ඉන්නේ එකයි අපි සංවර කරගන්න ඕනේ. කය වචන දෙක ඉක්මවා ගන්න ඕනේ. ඒකයි කරන්නේ. ඉතින් ඇතර ඒක තමයි කිව්ව කුසල සීලයේ මේ සකස් කරගන්න හැටි ඉන්ද්‍රිය භාවනාවන් කියන්නේ ඒකයි. කුසල කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා සංසිඳවන ක්‍රමී. යමක් යමක් හේතු වෙන රාග ද්වේෂ මොහ හට ගන්නවා නම්. එතකොට ඒකෙන් ඒකෙන් වෙන්නේ රාග ද්වේෂ ඉස්සෙල්ලා වෙන්නේ. කායේ කායයන් පස්සේ විහෙරදී ආතාපය සම්පන්න සතිමා විනිරෝගී අවිද්‍යා දෝමනස. අවිද්‍යා දෝමනස දැඩි අවිද්‍යාවේ දැඩි ලෝභය සහ දෝමනස. ඒ දෙකයි හිඳවන්නේ. එතකොට මේ මෝහේ අන්තිමට කරන්නේ. මොකද ඒක ඉස්සෙල්ලා අහු වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කරන්නවත් බැහැ. අනික හිත සම්බන්ධ උදාහමක් ඒ. ඇලීම ගැටීම දෙක කය වචන දෙක සම්බන්ධ වෙනවා. මෝහේ සම්බන්ධ නම් ඒක හිත සම්බන්ධයි. හිතේ සම්බන්ධ දහමක් නිසා ඒ හිත සම්බන්ධ දහම මේ සුනී කරන්න. අර කය වචන දෙක හික්මීමේ සමාධිය ලැබලා තියෙන්න ඕනේ. මෝහේ සමාධියෙන් නෙමෙයි ප්‍රඥාවෙන් අයින් කරන්නේ. ඒ සමා ඇලීම ගැටීම දෙක අයින් කරලා සමාධියටපත් වෙන්න ඕනේ. සමාධියේ තමයි යථාභූත ඥාන දර්ශනේ ලැබෙන්නේ. ඒකෙන් ප්‍රඥාව පහළ කරන්නේ. මේ ප්‍රඥාව පහළ කරනකම් මොහේ අයි කරන්න බෑ. මොහේ තේරෙන්නේ නෑ. මේ මොහේ නේද කියලා. ඒක තෝරගන්න ප්‍රඥාවත් එක්කලා. මේ යථාර්ථය දකින්න ඕනේ. ප්‍රකාරය දකින්නවා කියන එක ප්‍රඥාවෙන් කරන්නේ. මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටිකයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඔය මේ මල කියන හයයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ හයයි ඒකේ ඒ නිසා ඒ කියන්නේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහින කාය විඥාන මනෝ විඥාන කියන ඔය හයයි ඔන්න ඔය ටික සම්පූර්ණ මනස සිහියෙන් තේරුම් අරගෙන ඉන්න ඕනේ ඉතින් ඇහැට රූපයක් පේනකොට චක්කු විඥාන පහළ වෙනවා මනෝ විඥානත් පහළ වෙනවා චක්කු විඥාන විතරක් නෙමෙයි ඒක මනෝ විඥානත් පහළ කරගෙන තමයි මේ පෙනීමේ සම්බන්ධය කියලා දෙන්නේ පෙනීම පිළිබඳ මනෝවිඤ්ඤාණය ඇහිීම පිළිබඳ මනෝවිඤ්ඤාණය ආග්‍රාණී පිළිබඳ මනෝවිඤ්ඤාණය රස පිළිබඳ මනෝවිඤ්ඤාණය ස්පර්ශ පිළිබඳ මනෝවිඤ්ඤාණය ධර්ම පිළිබඳ මනෝවිඤ්ඤාණය ඔන්න ඔය ටික තමයි මේ ස්කන්ධ හදන්නේ අර චක්කු විඤ්ඤාණය කියලා කියනකොට අපි සම්මත වශයෙන් කතාවට කියනවා ඒ චක්කු විඤ්ඤාණය කියලා කියන චක්කු විඤ්ඤාණ පිළිබඳ මනෝවිඤ්ඤාණය තියෙනවා දැන් චක්කුද්වාර චිත්ත වීතිය කිව්වහම චක්කු විඤ්ඤාණ විතරයි ඒකේ මේ ඇහැ සම්බන්ධව තියෙන්නේ. අනික ඔක්කොම මනෝ විඤ්ඤාණ. සෝතද්වාර චිත්ත වීතිය කිව්වම සෝත විඤ්ඤාණ කියන්නේ චිත්තස්සන 10න් එකක් විතරයි. අනික ඔක්කොම මනෝ විඤ්ඤාණ. දැන් අනිකත් මොකද්ද? වර්තමානක්ෂණේ අරමුණු කරන මාත්‍රිය විතරයි මේ විඤ්ඤාණ කිව්වෙත. චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ කිව්වේ. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනික ඔක්කොම මනෝ විඤ්ඤාණ. චිත්ත වීතිය වර්ග ගත්තාම අනික ඔක්කොම මනෝ විඥාන. දර ගින්න, තෙල් ගින්න, පිදුරු ගින්න, මේ ආදිවාසීන් කිව්වත් ඔක්කොම ගිනි වාගේ කියලා ඒ උපමාව දේශනා කරනවා. චක්කු විඥාන, සෝත විඥාන ආදී ඔක්කොම කිව්වත් මේ ඔක්කොම මනෝ විඥාන තමයි කියලා. අර ඇහෙන් මුල් කරගෙන බලපු හින්දා තමයි ඒක චක්කු විඥාන කිව්වේ. කන මුල් කරගෙන සද්දයක් මුල් කරගත්ත නිසා සෝත විඥාන කිව්වේ. ඕක හිතෙන් තමයි ගන්නෙ. මේ විඥාන ස්කන්ධෙමයි ගොඩනැගෙන්නේ. ඒ විඥාන ස්කන්ධය ගොඩනැගෙන නිසා තමයි ඇහැ මුල් කරගත්ත මනෝ විඥාන ස්කන්ධයක් තියෙනවා. ඒක තමයි මේ සියලු පෙනීම් ගෝචර වෙන්නේ. කන මුල් කරගත්ත මනෝ විඥාන මේ ස්කන්ධයක් තියෙනවා. ඒක තමයි සියලු ඇහිම් පිළිබඳ මතක සටහන් ඉන්නේ. ඇහිම් ඔක්කොම අපි දැනගන්නේ, සියලු ඇහිමත් දැනගන්නේ, පද දැනගන්නේ, ශබ්ද දැනගන්නේ, අතීතිය කරපු අහගන්නේ ඔක්කොම දැනගන්නේ. ඇහිම පිළිබඳව තිබෙනවා මනෝ විඥාන පද්ධතිය. විඥාන ස්කන්ධය. ඒ උන්නේ විඥාන ස්කන්ධය තමයි හැමෙලියෙම නාම රූප සම්බන්ධ කරලා ඉන්නේ. නාම රූපයි ඉන්නේ ඒකට. ඉතින් එන විඥානීය මනසේ තේරුම් ගන්න ඕනේ. අචක්කු විඥාන ලෝකේ පිය රූපං සහත රූපං කියලා කිව්වේ. මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය යුක්තයි කිව්වේ. ඔය චක්කු විඥානිය කියලා උතන පෙන්නේ ඔය චක්කු ඇහැ පිළිබඳව එන්නව මනෝ විඥාන පද්ධතිය. විඥාන ස්කන්ධය. මාත්‍රේ නෙමෙයි ඔය කියන්නේ. ඉතින් අපිට කියන්නේ ඇහෙන් බලපුවාම ඇති වෙන හිත, කනෙන් අහනකොට ඇති වෙන හිත, නාසයෙන් ආග්‍රහණය කරන ඇති වෙන හිත, දිවෙන් රස බලනකොට ඇති වෙන හිත, කයින් ස්පර්ශ ලැබුණ ඇති වෙන හිත කියන්නේ ඔහොම ගන්න ඕනේ.
සංස ඒ සිත රහතන් වහන්සේටත් ඇති වෙනවනේ. කයින් ඒ කියන්නේ ස්පර්ශ ගද්දි,
ඔව්,
දිවෙන් ආහාර ගද්දි,
ඔව්,
සිතක්,
ඔව්.
ඒ සිතයි මේ සිතයි වෙනස.
ඉතින් මේ සිත සම්පස් මෙතන සංස්පස්යෙන් හට ගන්න හිතක් තියෙනවානේ. දැන් විඥානේ හට ගන්නකොට මේ සංකාරපත්‍ය විඥාන එකක් තියෙනවා. අභිසංකාරපත්‍යෙන් හට ගන්න විඥානයක් තියෙනවා. ඒ අභිසංකාරපත්‍යෙන් හට ගන්න විඥානේ රාග දේශ මොහ සහිතයි. රහතන් වහන්සේට තියෙන්නේ මේ විපාක විඥානේ. විපාක විඥානේ මිසක් අර මේ සංකාර වලින් හට ගන්න අභිසංකාර විඥානේ නෑ. ඒකයි වෙනස තියෙන්නේ. පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිඤ්ඤාපි සංඛාර රහතන් වහන්සේට නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න කාය සංචේතන කාය සංඛාරත් නැහැ. වචී සංචේතන වචී සංඛාරත් නැහැ. මනෝ සංචේතන මනෝ සංඛාරත් නැහැ. සංචේතන නැති. සංචේතනාවෙන් හටගන්නවා සංඛාර. ඒක ක්‍රමයක්. ඒ සංචේතන කිරි හදන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. චේතනාවට රාග දේස මොහ එකතු වෙන සංචේතනාව වෙනවා. දැන් චේතනාව හිතක් තනනවා. චේතනාව කර්මයයි. එද කර්මය කියන්නේ ක්‍රියාවක්නේ. ක්‍රියාව කර්මයයි නෙවෙයි චේතනාව කර්මයයි කියෙම කිව්වේ චේතනාවෙන් තමයි කර්මයක් සකස් කරන්නේ. එද කර්ම මේ ඒතර කර්ම කියන වචනේ අරගත්තාම අන්න ඒක තියෙනවා ක්‍රියාසිතක් හටගන්න ඇති. රහතන් වහන්සේ. ඒ අනික් කර්ම වෙනවන පුණ්‍ය කර්ම පාප කර්ම කියන එක පැත්ත. යපි මේ කරන කටයුත්තත් අපි ඉතම කාය කර්මය වචී කර්මයක් මනෝ කර්මයක් කියලා තියෙනවා. කයින් කරන දේ, වචනින් කරන දේ, මනසින් කරන දේ. ඒක අන්නේ කරන්නා වූ දෙයක් තියෙනවා. ඒක සාගිතේස මොහ සහිත නම් එහෙම. ඒක තමයි හටගන්නේ මේ සංකාර වලින් හටගන්නේ. සංකාරපත්‍ය විඥාන කියලා හටගන්නවා ඒ ක්‍රමයක. ඒතොර මේ සංචේතන වලින් හටගන්නවා. සංචේතන සංකාර කියලා. ඒ කාය සංචේතන කාය සංකාර. අන්න චේතනා විතරක් කිව්වේ නේ සංචේතනා වුණා. සංකීර්ණ වචනින් පෙන්නන්නේ අවිද්‍යා තෘෂ්ණාදීක නැන්න රාග දේස මොහයන්ගේ එකතුව. අවිද්‍යා තෘෂ්ණාදීක එකතුව කියලා කිව්වේ රාග දේස මොහයන්ගේ එකතුවයි. අවිද්‍යා තෘෂ්ණාදීක ලෝකේ මතු වෙන්නේ රාග දේස මොහ තුනේ. මේ රාග සහගතව, දේස සහගතව, මොහ සහගතව යම්පි සංස්කාර ලංකාරය මේ ගොඩනගනවා නම් මේ එතකොට මේ චේතනාවක් පහළ කරනවා නම් ඒකෙන් ගුණ නැගෙන හිත රාග සහගතයි. එක දේස සහගත, එක මොහ සහගතයි. ඒක තමයි සංචේතනාවේ. ඒතොර ඒකින් කරන ක්‍රියාවක් ඇත්නම් ඒ ක්‍රියාව රාග සහගතයි. නැත්නම් දේස මොහ සහගතයි. මේ රාග මොහ, දේස මොහ, එක මොහ ඔහොමයි යන්නේ. රාග සහගත කිව්වම මොහයත් ඒකේ තියෙනවා. දේස සහගත කිව්වම මොහයත් ඒකේ තියෙනවා. මේ දෙක එකට එකට යන්නේ. රාග දේස තුනේ එකට ඉන්නේ නැහැ. රාග සහගත නම් මොහයි රාගයි මොහයි එකක්. එතකොට යම් කිසි චේතනාවක් රාග මොහ සම්බන්ධ වෙලා හිටන් ගොඩ නැගුණොත් එහෙම රාග හිත පහළ වෙනවා. ඒ යම් කිසි චේතනාවකින් හදන හිත ද්වේෂ මොහ සහගත නැහැ, ඒක ද්වේෂ හිතක් වෙනවා. එහෙම නැත්නම් යම් සිද්ධියක මේ මේ අර මෝහසහගත පූර්ණ මෝහයෙන්ම සම්බන්ධිලා හටගත්තු ඒ චේතනාව අර විතිකිච්ඡා සම්පවිත සහ මේ මේ තියෙන සිද්ධ එකක් මොහ සිද්ධ එකක් උද්දච්ච සම්පවිත විතිකිච්ඡා සම්පවිත ඔන්න සිද්ධ එකක් තියෙනවා ඒ දෙක පහළ වෙනවා ඒකේ සැක සහිතයි කියන්නේ තේරෙන්නේ මොනවා කරන්නද මට වැටහෙන්නේ මොනවා කරන්නද කියලා අන්නේ වෙන්නේ එයා දාසක් ඒකතෝර ඒවා තමයි සංචේතන චේතනාවක් නෙන හිත පහළ වෙන්නේම නැහැ චේතනාව සර්වචිත සාධාරණජයිතසී කියන සියලු හිතවල සාධාරණයි ඉතින් රහතන් වහන්සේලා චේතනාව පහළ වෙනවා ඒ චේතනාවෙන් කරන්නේ හිත සංස්කරණය කරනවා ඒක ඒක ඒකත් ඇතුළ සංකත සංකාරය ඒ සංකාර වශයෙන් තියෙනවා ඒවට කියන්නේ ආස්වාද පස්වාද කාය සංකාර විතර්ක විචාර වචී සංකාර වේදනා සංඥා මනෝ සංකාර කිය ඔය කාරණා තුන තෝරා ගන්න ඕනේ දැන් ඒ කියන්නේ හිතකට ප්‍රධාන තැන දෙන්නේ චේතනාවයි අවිද්‍යාව සහගත වෙනවනම් අවිද්‍යාව සහගතව පහළ වෙන හිත තියෙනවනම් අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එතකොට ඒ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් පහළ වෙනකොට චේතනාවට ප්‍රධාන තැනක් එනවා ඒ චේතනාව හැම වෙලෙම රාග දේ මොහ සහගත වෙනවා ඒක සංචේතනා වෙනවා සංචේතනා විල ගොඩ නැගුවාම චේතනාව බලවත් වෙලා හිටන් රාග හිතම ගොඩ නගනවා ඒක දේශ හිතම ගොඩ නගනවා ඒක මොහ හිතක් ගොඩ නගනවා ඉගලපෙනික ගොඩ නගන්නේ මේ විදිහට එතකොට මේ මේ අන් ඒක තමයි කිව්වේ ඒ චේතනාවට රාග දේ මොහ එකතු වෙලා සංචේතනා වෙනවා ඒ රහතන් වහන්සේට චේතනා තියෙනවා එතකොට ඒක සංකාරයක්මයි චේතනාවෙන් කරන්නේ යම සකස් සංස්කරණය කරනවනේ හිත සංස්කරණය කරනවා එහෙනම් සංස්කරණය කරනවටයි සංකාර කියන්නේ රාග හිත සංස්කරණය කරනවා රාග සංකාර කියනවා ද්වේෂ හිත සංස්කරණය කරනවා ද්වේෂ සංකාර මෝහ හිත සංස්කරණය කරනවා මෝහ සංකාර ඒ රාග දේස මෝහ සංකාර වලට කියන තව නමක් තමයි යම් කිසි විදියක මේ අර මේ මේ සංචේතන සංචේත චේතනා සංකාර වුණේ එහෙමයි චේතනා කියන්නේ හිත තන චිත්තේ තනනවා කියන එකයි චිත්තේ ගොඩ නගනවා චිත්තේ ගොඩ නගනවා නම් ඉතින් වැඩ පිළිවිලා තියෙනවා හිත සංස්කරණය කරනවා ඒ සංස්කරණය කරන අර්ථය සංකාර කියනවා එතකොට යම් විදිහේ සංකාර සංස්කරණය කරනකොට සංකාර කියනවා එතකොට ඒ වගේම මේ යම් කිසි කෙනෙකුට මේ අර කියන චේතනාටි අර්ථික නැත්නම් රාග දේශම ඕන නැත්නම් හිත සකස් කරනවා ඒ හිත සකස් කරනකොට ඒ ක්‍රියාව සකස් කරනවා කතාව සකස් කරනවා මේ එතකොට මේ මේ හිතවිලි සකස් කරනවා හැබැයි රාග දේතු මොකද හගතේ නැහැ ඒවා සංචේතන නැහැ රහතන් වහන්සේට ඒ රහතන් වහන්සේ විතරක් නෙමෙයි එතන තියෙන්නේ ඒ රහතන් වහන්සේනොත් ඒ ක්‍රියාසිත කියන වචනෙට වැටෙනවා එතකොට අනිකායට තියෙනවා ඒකදී ඒක පින්පව්වට දාන්න බැරි එකක් තියෙනවා පින්පව් කියන දෙකට යන්නේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර. එහෙම නැත්නම් ආනිඤ්ඤාපි සංකාර. අරූපාවච සංකාර වලට කියන ආනිඤ්ඤාපි සංකාර. ඒතකොට ඒ කියනවා මේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර කියන මේ මේ සංකාර සාමාන්‍ය ලෝකයට පහළ වෙනවා. ඒතකොට අභි සංකාර පහළ වෙන්නේ රහතන් වහන්සේට. ඉනිමහව සම්පූර්ණ නිවැගියාම ඒ ටික පහළ වෙන්නේ නැහැ. හැබැයි ඒතකොට නම් රහතන් වහන්සේට සංස්කරණය වීමක් එනවා. දැන් අර චුල්ල වේදල්ල හෝ මහ වේදල්ල කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී විසාකා විසාක සිටුවරයා ධම්මදින්නා තෙරින්හන්සේගෙන් අහනවා. එතකොට මේ මේ නිරෝධ සමාපත්තියේ සම්මවන් කෙනෙක්. එයින් නැගිටිනකොට ඉස්සෙල්ලාම ඉන්නේ මොන සංකාරද කියලා. ආතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියේ නැගී සිටිනකොට නැවත ඉස්සෙල්ලා පහළ ඉන්නේ මොන සංකාරද? එින් ධම්මදින්නා තෙරින්හන්ති කියන මනෝ සංකාර. එතකොට අහනවා අනිසරේ මේ ඊළඟට ඊළඟ වචී සංකාර. දෙවනියට විතර්ක විචාරේ වචී සංකාරයි. මේ ආසාද ප්‍රසාද කාය සංකාර. ඊළඟ වචී සංකාර. විතර්ක විචාර. ඔය තුනේ ඉන්නේ හොයි කියලා. එතකොට මේ විග්‍රහය කියන්නේ ඉස්සෙල්ලා මනෝ සංකාරය එනවා. ඒ මොනවද හපුවා වේදනා සංඥා මනෝ සංකාරය. එම ඒතර වේදනා සංඥාවෙන් වේදනාව සහ සංඥාව තමයි මේ ගොඩ නගන්නේ. හැබැයි චේතනාවෙන් තු ගොඩ නැගෙන්නේ. නව චේතනාව තුළ සංචේතනා නැති නිසා ඒක දුර්වලයි. ඒ රහතන් වහන්සේගේ හිතක චේතනා දුර්වලයි.